දුවේ පුතේ මැදරට ගුරු ගෙදර තුළින් අද තවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඩමක් තුළින් ඔබ අප හමු වෙනවා. අද දවසේ පාඩම විදිහට තෝරාගත්තේ 11 ශ්‍රේණියේ දෙවන පාඩම. මේ පාඩම නමින් නම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. ජීවන චක්‍ර ගැන ඔබ විද්‍යාවිදි ගොඩක් ඉගෙනගෙන තියෙනවා. විවිධ සතුන්ගේ ජීවන චක්‍ර ගැන ඔබ දන්නවා. එහෙනම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ කාගේ ජීවන චක්‍රද අපි මේකෙදී අපිට ඉගෙන ගන්න වෙන්නේ ඔබ හිතුවේ පරිගණකයේ ජීවන චක්‍රය ගැනද? නෑ, පරිගණකයේ ගැන නෙවෙයි. මෙතනදී අපි කතා කරන්නේ තොරතුරු පද්ධති ගැන. තොරතුරු පද්ධති කියන එක අපි සරල විදිහකට කිව්වොත් ඔබ අප කවුරුත් දන්න ඍතුකාංග. එහෙමත් නැත්නම් පරිගණක වැඩසටහනකට කියන පරිගණක විද්‍යාත්මක පදේ තමයි තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ. මේ පාඩමේ තොරතුරු පද්ධතියක ජීවන චක්‍රයේ විවිධ අවධි ගැන ඔබට කතා කරන්න තියෙනවා. හරි, ඉස්සෙල්ලාම අපි ජීවන චක්‍රය ගැන කතා කරන්න කලින් බලමු මේ පාඩමේ ඉතාම වැදගත් පද කීපයක් තියෙනවා. ඔබ ඒවාගේ අදහස හොඳින් දැන ගැනීම ඉතාම අවශ්‍යයි. මුලින්ම අපි කතා කරමු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. දැන් පද්ධති කියන එකත් ඔබට අලුත් දෙයක් නෙවෙයි. ඔබ මේ වෙනකොට විවිධ පද්ධති ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඔය හැම පද්ධතියක්ම ඔබට ගොඩක් වෙලාවට හමු වෙලා තියෙන්නේ විද්‍යාවේදී වෙන්න පුළුවන්. ඔබ ඉගෙනගෙන තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ඔය වගේ ශරීරයේ විවිධ පද්ධති ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඔබට තව විවිධ පද්ධති ගැන ඇහිලා තියෙනවා. මහා මාර්ග පද්ධති, අපිට පුළුවන් ලංකාවේ පාසල් පද්ධති, ඔය වගේ විවිධ පද්ධතියත් එක්ක සම්බන්ධ වෙච්ච වචන ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පරිගණකයේ එක ගනුදෙනු කරද්දී පරිගණක පද්ධතිය කියන එක, එමත් නැත්නම් කම්පියුටර් සිස්ටම් කියන එක ඔබට ඇහිලා තියෙන පදයක්. හරි, මේකදී අපි පළමුවෙන්ම දැනගන්න ඕනේ පද්ධතියක් කියන එක මූලික ලක්ෂණ මේ කොයි පද්ධතියෙත් එකයි. එන්නේ ලක්ෂණ ටිකක් ඔබට අඳුනගන්න පුළුවන්කම තියෙනවා මේ විවිධ පද්ධති ගැන ඔබ අධ්‍යයනය කරෝ. නමුත් අපිට ලැබිලා තියෙන මේ කාලය තුල ඔබ, මම දන්නවා මේ වෙනකොට ඔබ මේ පෙළපොත ඔබට ගොඩක් උදව් කරගන්න පුළුවන් මේ කියන ඒවත් එක කතා කරගන්න. සාමාන්‍යයෙන් අපි මෙතනදී කතා කරන සෑම පද්ධතියකටම මෙන්න මේ පොදු ලක්ෂණ ටික තියෙනවා. එහෙනම් දුවේ පුතේ ඔබ මේ පොදු ලක්ෂණ ටික අඳුන ගන්න ඕනේ. ඒකෙන් අපිට පුළුවන් ඕනම වෙලාවක පද්ධතියක් ගැන නිර්වචනයක් ඔබෙන් ඇහුවොත් මෙන්න මේ අදහස් ටික ඔබ ළඟ තියෙන්න ඕනේ. මේක ඉතාම ඔබ දන්න අඳුනන පද්ධතියක් ගැන කතා කරමු. ඔබට විශේෂයෙන් මතක් වෙන පද්ධතියක් ගැන හිතුවොත් ඔබ ගන්න ඕනම උදාහරණයකින් ඒක ඔබට පැහැදිලි කරගන්න පුළුවන්. මං ගන්නම්කෝ ආහාර ජීර්ණ පද්ධතිය ගැන. ආහාර ජීර්ණ පද්ධතිය කියලා කිව්වොත් ඒක හැදිලා තියෙන්නේ, ඔබ දන්නවා, ඒක හැදිලා තියෙන්නේ විවිධ අවයව වලින්. මොකේ ඉඳන් පටන් අරගෙන ඔබට මේක රූප සටහනකින් ලකුණු කරන්න නැත්නම් නම් කරගන්න පුළුවන් වේ. එතකොට ඔය අවයව රාශියක් එකිනෙකට එකතු වෙලා දිලා තියෙන ව්‍යුහයක් තමයි පද්ධතියක් කියලා කියන්නේ. එහෙනම් පළවෙනි එක පද්ධතියක ලක්ෂණය මොනවද? අවයව කිහිපයක් එකට එකතු වී සෑදිලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ අවයව එකිනෙක අතර හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඔබ දන්නවානේ ඔබ මුඛයෙන් ගන්න ආහාර දිගට ගමන් කරනකොට එක එක අවයවය අතර හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඒ වගේම තවත් දෙයක් මතක් වෙනවා ඇති. ඒ එක එක අවයවයට නැත්නම් එක එක අණු කොටසට නියමිත කාර්යයක් වෙනවා. ඒ කාර්ය ඔස්සේ තමයි මුඛයෙන් ඔබ ගන්න ආහාර අන්තිමේදී ජීර්ණේ වෙලා ශරීරයට එකතු වෙන්නේ. එහෙනම් මේ වගේමයි සෑම පද්ධතියක්ම එකිනෙක හා සම්බන්ධ වුණු, අපිට කියන්න පුළුවන් මේ අවයව කියන වචනේ වෙනුවට සංඝටක කියලා. එකිනෙක හා සම්බන්ධ වෙච්ච සංඝටක රාශියකින් සමන්විත වෙනවා. ඒ හැම සංඝටකයකටම නිශ්චිත කාර්යයක් සිදු තියෙනවා. එතකොට නිශ්චිත කාර්ය සියල්ල ඉටු කිරීම තුළින් පද්ධතිය තමන්ගේ ප්‍රධාන කාර්ය ප්‍රධාන අරමුණ වෙත ගමන් කරනවා. අපි දැන් එහෙනම් ඕක එක වාක්‍යයකින් ලියාගමු. මොකද්ද අපිට ලියාගන්න පුළුවන්? එහෙනම් ලියන්න පාඩමේ මාතෘකාව ලියාගමු අපි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා ඒකේ පළවෙනිම ඔබ ඉගෙන ගන්න දේ තමයි පද්ධතියක් යනු කුමක්දයි අර්ථ දක්වන්න. පද්ධතියක් යනු කුමක්දයි අර්ථ දක්වන්න. දැන් ඔන්න ඉගෙන ගත ටික මතක් කරගන්න අපි වාක්‍යයක් හදාගමු. පද්ධතියක් හැදිලා තියෙන්නේ සංඝටක රාශියක් එකතු වෙලා. මේක තනි වාක්‍යකින් ලියන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් වාක්‍ය කිහිපයකින් ලියන්න. පද්ධතියක් සංඝටක රාශියක් එක් වී සෑදී ඇත. පළවෙනියට මේක ඔබට ලියාගන්න පුළුවන්. ඊළඟට මේ සියලු සංඝටක එකිනෙක හා අන්තර්ක්‍රියා කරයි. මේ සියලු සංඝටක එකිනෙක හා අන්තර්ක්‍රියා කරනවා. නැත්තම් සම්බන්ධතාවයක් තියෙනවා. මේ සියලු සංඝටක එකිනෙක හා අන්තර් සම්බන්ධතාවයෙන් යුක්තයි, අන්තර්ක්‍රියා කරයි. සෑම සංඝටකයකටම විශේෂිත වූ යම්කිසි කාර්යයක් ඉටු කරයි. එතකොට ඊළඟට දැන් එන අපි කීපයක් කරුණු ලියාගත්තා. ඊළඟට ලියන්න පුළුවන් මේ සියලු සංඝටකවල කාර්ය ඒකාබද්ධ වීමෙන් නිශ්චිත අරමුණක් ඉටු කර ගනි. උදාහරණයක් විදිහට මං කිව්වොත් ආහාර ජීර්ණ පද්ධතියේ මූලික කාර්ය වන ආහාර ජීර්ණ කියන ක්‍රියාවලිය කරන්න. අර මුඛය නේද, ආමාශය, අපි කිව්වොත් විවිධ කුඩා බඩවැල්, ඔය හැම කියන කොටසකටම නිශ්චිත කාර්යක් තියෙනවා. ඒ හැමෝම එයාගේ වැඩේ කරොත් තමයි අන්තිම මූලික අරමුණ ආහාර ජීර්ණය කියන අරමුණ ඉටු වෙන්නේ. ඒ වගේම ඔබ දන්න ඕන පද්ධතියක් ගැන හිතලා මේක ක්‍රීහිතලා බලන්න. එතකොට ඔබට තේරෙයි මේ ගැන මේ විදිහට කතා කරන්න ගැන ඔබට. එතකොට ඒක වැටහෙයි මෙහෙම කියන්නේ කොහොමද කියන එක. මේ මං කියපු ඒවා ගැන, මේ පද්ධතියක තියෙනවා කිව්ව ලක්ෂණ ටික ගැන හිතලා බලන්න. ඕනම ඔබ ඉගෙන ගත්ත පද්ධතියක් ගැන හිතලා, දැන් අපි ඉගෙන ගත්ත ලක්ෂණ ටික ආපහු පෙළගස්සගමු. පද්ධතියක් කියන්නේ මොකක්ද? එහෙනම් පද්ධතියක් කියන්නේ සංඝටක රාශියක් එකතු වීමෙන් සෑදුණු, එකිනෙක හා සම්බන්ධ වුණු, අන්තර්ක්‍රියා කරන සංඝටක රාශියක එකතුවක් කියලා. ඒ වගේ මේකට අපිට එකතු කරන්න පුළුවන් මේ සංඝටක සියල්ලම එකිනෙකට නිශ්චිත කාර්ය සිදු කරනවා. එහෙනම් පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? අවයව රාශියක් එකට එකතු වෙලා යම්කිසි නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට සෑදුණු ව්‍යුහයක්. මේ අවයව එහෙමත් නැත්නම් සංඝටක එකිනෙක අන්තර් සම්බන්ධතා දක්වනවා. එකිනෙකාට විශේෂිතව පැවරිච්ච යම්කිසි කාර්යයක් තියෙනවා. මේ ගැන ඔබට විවිධ උදාහරණ ඇසුරින් ඔබේ පෙළ පොත පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තවත් ඔබ ඉගෙන ගත දෙයකට මෙතනදි සම්බන්ධයක් දක්වලා තියෙනවා. මොකද්ද? පද්ධතියකට ආදාන ලබා ගැනීම සිදු වෙනවා. ඒ වගේම එම ආදාන සැකසීමකට භාජනය වෙලා ප්‍රතිදාන විදිහට පිටතට ලබා දීම පද්ධතියක් තුලින් සිදු වෙනවා. මේ ගැන බලන්න ඔබේ පෙළ පොතේ පැහැදිලි කරලා තියෙනවා. පාසල උදාහරණයට අරගෙන පද්ධතියේ අරමුණ වෙන්නේ මොකක්ද? ඒ අරමුණ වෙන්න, ඒ අරමුණ ඉටු කරගන්න පාසල් පද්ධතියේ තියෙන සංඝටක විදිහට තියෙන්නේ මොනවද? එන්නේ ඒ විදිහට ඔබට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. දැන් එතකොට එහෙනම් ඔබට ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඔබ හිතන්න ඕනේ ඔබ ගන්න උදාහරණයෙන් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ පැහැදිලි කරලා දෙන්න පද්ධතියක තියෙන ලක්ෂණ මොනවද, කොහොමද එකෙන් කාර්යයක් ඉටු වෙන්නේ කියලා. එතකොට එහෙනම් අපිට පරිගණකයක් හා සම්බන්ධ වුණහම මෙතනදී කතා කරන්න තියෙන තොරතුරු පද්ධතියක් ගැන. තොරතුරු පද්ධතියක් නම් එහෙනම් තොරතුරු පද්ධතියකත් අර කියපු ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා. තොරතුරු පද්ධතියකට ආදාන විදිහට ලැබෙන්නේ මොනවද? තොරතුරු පද්ධතියක් ගැන කතා කරනකොට තොරතුරු පද්ධතියක් දත්ත ආදානය කරලා ඒ දත්ත සැකසීමකට භාජනය වුණාට පස්සේ ප්‍රතිදානය වෙන තොරතුරකින් සමන්විත වෙනවා. මේකෙදී අපට කතා කරන්න වෙනවා හස්තීය සහ පරිගණක ගත තොරතුරු පද්ධති කියලා කොටස් දෙකක්. ඔබට අවශ්‍ය වෙනවා මෙන්න මේ කොටස් දෙකේ වෙනස්කම් අඳුනගන්න. එහෙමත් නැත්නම් මේ කොටස් දෙක සංසන්දනය කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දත්ත තොරතුරු බවට සැකසීම හස්තිය වෙන්නත් පුළුවන් පරිගණක. දැන් පරිගණක තිබුණ නැති කාලෙත් තොරතුරු කියන දේ ජනනය වුණානේ, තොරතුරු කියන දේ ලෝකෙ තිබුණානේ. ඒකට භාවිතා කරේ හස්තීය තොරතුරු පද්ධති. උදාහරණ මොනවාද? කල්පනා කරන්න. උදාහරණ ඔබට පරිගණකයෙන්ම නෙවෙයිනේ අපි හැම වැඩේම කරගත්. අපි බලමු ඔබට භාණ්ඩ කිහිපයක් මිලදී ගන්න අවශ්‍ය වෙනවා. ඒකට ඔබ වෙළඳසැලකට යනවා. වෙළඳසැලේදී ඔබ මොකද කරන්නේ? භාණ්ඩ කිහිපයක් තෝරගෙන යනවා මුදල් ගෙවන ස්ථානයට. එතනදී හස්තියව එතන කටයුතු සිදු වෙනවා නම් මොකද කරන්නේ? ඔබ ගත්ත භාණ්ඩවලට ඉදිරියෙන් ඒ අදාළ මිල බාණ්ඩයේ මිල සඳහන් කරලා ඒක පෑනෙන් ඔන්න ලියන්නේ. තාම එහෙම වෙළඳසැල් ඔබ දකිනවනේ, ඔබ යනවනේවත් මිල ගත්තත් බාණ්ඩේ ලියනවා, ඊට ඉදිරියෙන් මිල ගණන් ලියනවා. ලියලා මොකද කරන්නේ? ඒවා ඔක්කොම ටික ඉක්මනින් ඉක්මනින් ඔබ ගණන් ටික එකතු කරගන්නත් කලින් හැබැයි අර කඩේ ඉන්න සේවකයා හරි එහෙමත් නැත්නම් ඒ හිමිකරුවා මොකද කරන්නේ? තාම ඉක්මනින් ඒ ටික එකතු කරගන්නවා. එකතු කරලා ඔබට කියනවා මෙන්න මේක තමයි ඔබේ මිල දී ගන්න ද්‍රව්‍ය වලට අදාළ වටිනාකම කියලා. එතකොට ඔබ ඒකට මුදල් දුන්නට පස්සේ ඉතිරි තියෙනවා නම් ඒ මුදලුත් ඉතාම ඉක්මනින් හදලා ඔබට දෙනවා. දැන් මේකෙදි සියල්ල කරේ මොකද? කවුරුත් යන්ත්‍රයක් භාවිතා කරේ නැහැ. කරේ වෙළඳ ආයතනයේ සේවකයා හරි හිමිකරුවා හරි ගණන් ටික එකතු කරා. ඔබට ලියලා කඩදාසියක ලියපු බිල්පතකුත් ඕනනම් දුන්නා, මෙන්න බඩු ටිකට ගිය ගාණ කියලා බිලක් නිකුත් කරා. ඉතුරු තිබුණා නම් ඉතුරුත් හම්බුණා. එතකොට එතන හස්තියේ තොරතුරු පද්ධතිය තමයි උනේ. මොනවද කරේ? ඔබ දුන්න මුදලට අදාළව ඔබට ඒ එක්කෙක් මිලදී ගත්ත ද්‍රව්‍යයට අදාළ මිල සඳහන් කරලා ඔබට රිසිට් පතක් ලැබුණා. ඒ රිසිට් පත තමයි එතකොට ප්‍රතිදානය. තොරතුරු තියෙන්නේ එතන. ඔය කාර්යයම ඔබට කරන්න පුළුවන් පරිගණක ගත තොරතුරු පද්ධතියකින්. ඔබ සුපිරි වෙළඳ සැලකට ගිහාම එතනදිත් වෙන්නේ ඔය කාර්යෙම තමයි. හැබැයි එතනද සිදුවන ආකාරය වෙනස්. ඔබ භාණ්ඩ ටික තෝරගෙන එතන මිලදී ගන්න තැනට අරන් ගිහාම ඒ භාණ්ඩයේ මිල අතනදි වගේ කවුරුත් පෑනකින් කඩදාසියක ලියන්නේ නැහැ. ඒ ද්‍රව්‍යයට අදාළ වටිනාකම මිලදී ගත්ත ප්‍රමාණය කෙලින්ම පරිගණකයට ඔබ දන්නවා තීරුකේත කියවණයක් මගින් ඇතුල් කරනවා. එතකොට ස්වයංක්‍රීයව පරිගණක වැඩසටහනක් මගින් මිල එකතු වීම සිදු වෙනවා, බිලක් නිකුත් වෙනවා. ඔබට ඒ දේවල් සියල්ලම පරිගණක ගත පද්ධතියක් මගින් සිදු වෙනවා. හැබැයි සිදු වෙන දේවල් එකමයි. එතනදී දත්ත ආදානය වෙනවා, සැකසීමට භාජනය වෙනවා. ඊට පස්සේ ඔබට ප්‍රතිදානයේ විදිහට රිසිට් පතක් නිකුත් වෙනවා. ඔන්න ඔය අවස්ථා දෙක ඔබ සංසන්දනය කරන්න. සංසන්දනය කරලා ඔබේ පොතේ ඔබ සටහන් කරගන්න වගුවක් ආකාරයට හස්තීය තොරතුරු පද්ධතියක් සහ පරිගණකගත තොරතුරු පද්ධතියක් අතර තියෙන සමානකම් මොනවද, වෙනස්කම් මොනවද? එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒවා වගුගත කරලා තිබ්බහම ඔබට ලේසියෙන් පාඩම් කරනකොට ඒවා උදව් කරගන්න පුළුවන්. ඔබට පෙළ පොතේ මේ සඳ සටහනක් තියෙනවා.
සාමාන්‍ය එදිනෙදා කරන වැඩ කටයුතුම පරිගණකයේ ලවා සිදු කර ගැනීමදී තමයි තොරතුරු පද්ධති නිෂ්පාදනය කර ගැනීම අවශ්‍ය වුණේ. එතකොට එහෙනම් තොරතුරු පද්ධතියක් සාදා ගැනීමේ ක්‍රියාවලියේදී තමයි අපිට පද්ධති සංවර්ධන ජීවන චක්‍රය හමු වෙන්නේ. වෙනත් විදිහකට කිව්වොත් තොරතුරු පද්ධතිය එහෙමත් නැත්නම් පරිගණකගත තොරතුරු පද්ධතිය සාදා ගැනීමේදී අපිට අනුගමනය කරන්න වෙන පියවර මාලාව තමයි අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා හඳුන්වන්නේ. දැන් මේකෙදි ඔබට ඉතාම ලේසියෙන් මේ පියවර ටික මතක තියාගන්න පුළුවන් උදාහරණයක් ගත්තොත්. ගොඩක් වෙලාවට ඔබට ලැබෙන ප්‍රශ්නත් ඒ විභාග ප්‍රශ්නත් මෙන්න මේ ක්‍රියාවලිය හා සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබෙන් අහන්නේ ඔබට සමීප උදාහරණයක් සම්බන්ධ කරලා. පාසලේ තියෙන දැනට තියෙන හස්තියව පවත්වගෙන යන පුස්තකාලයේ සිදු කරන කටයුතු ටික කොහොමද ඔබ පරිගණකගත පද්ධතියක් මගින් කරන්නේ? ඒකෙදි ඔබ අනුගමනය කරන්න ඕනේ පියවර මොනවද? ඉන්න ඒ වගේ තොරතුරු සම්බන්ධ කරලා ප්‍රශ්න අහන නිසා ඔබ මේකේ පියවර ටික අනුපිළිවෙලින් ඉගෙන ගැනීම අවශ්‍යයි. එතකොට ඉස්සලාම ඔබට හරිම ලේසි මේක හඳුනගන්න. දැන් මේකෙදි පියවර විවිධ පත පොතවල විවිධ පියවර මේකෙදි හමු වෙනවා. ඔබ අඳුනා ගැනීම අවශ්‍යයි ඔබේ විෂය නිර්දේශයට අදාළව තියෙනවා ඒක පියවර 6කට වෙන් කරලා තියෙන්නේ. එතකොට ඒකෙදි ඒ පියවර 6 මොනවද කියලා හොඳින් අඳුනගන්න. පළවෙනිම පියවර තමයි මේකෙදි අපිට ඕනම පද්ධතියක් හදනකොට, ඒ කියන්නේ අපි තොරතුරු පද්ධතියක් හදන්නේ එතකොට මොකකටද? දැන් අපි කිව්ව පද්ධතියක් කියන්නේ ආදාන දීලා සැකසීමකට භාජනය කළ ප්‍රතිදානයක් වෙනවනේ. එහෙනම් මේක අපි සාදන්නේ අපිට තියෙන යම්කිසි ගැටලුවකට විසඳුමක් විදිහට. එහෙනම් පළවෙනි පියවර වෙන්නේ මේ ගැටලුව හොඳින් අවබෝධ කර ගැනීම. එහෙනම් අපි අඳුනගන්න ඕනේ පද්ධතිය පද්ධතියේ තියෙන ආදාන මොනවද කියන එක හොඳින් අඳුනගන්න ඕනේ. ඒකෙදී පද්ධතිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම පළවෙනි පියවර විදිහට ගන්න පුළුවන්. මේකෙදී අපි පද්ධතියක් ගොඩක් විට හදන්නේ යම්කිසි පරිශීලකයෙක්ගේ එහෙමත් නැත්නම් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න. එහෙනම් පද්ධතිය මගින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක හොඳින් වටහා ගැනීම ඕනේ. දැන් ඔකට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔබ පද්ධතියක් නිර්මාණය කරන්නේ පුස්තකාලයක කටයුතු කරන නම් ඔබට අවශ්‍ය වෙනවා පුස්තකාලයේ වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳ විවිධ පැතිකඩවලින් අඳුනගන්න. ඒ කියන්නේ පුස්තකාලයේ සේවය කරන සේවක මණ්ඩලයට ඕන විදිහත් දැනගන්න ඕනේ. පුස්තකාලයේ සේවාලාභීන්ට අවශ්‍ය විදිය, ඒ වගේම පරිපාලකයන්ට අවශ්‍ය විදිය, ඔය සියලුම දෙනා ගැන හිතලා තමයි ඔබේ පද්ධතිය සැලසුම් කරන්න ඕනේ. පාසලක සිදුවෙන කළමනාකාරීත්වය, ඒ වැඩ කටයුතු වලට ඔබ යම්කිසි සොරතුරු පද්ධතියක් සැලසුම් කරනවා නම්, පාසල් කාර්යාලයේ ඔබ පරිගණක ගත කරනවා නම්, පාසල් කාර්යාලයේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක හොඳින් තේරුම් ගන්න, දැන් යම්කිසි වෙළඳසලක හසීය සිදුවන කටයුතුම අපි පරිගණක ගත කරනවා නම්, අපි ඒ වෙළඳසලේ වැඩ කටයුතු සිදුවෙන ආකාරය හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මේකෙදී පළවෙනි පියවර විදිහට වෙන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා හඳුනා ගැනීමට අපිට පුළුවන් විවිධ ක්‍රම යොදා ගන්න. සාමාන්‍යයෙන් මේ වගේ තොරතුරු පද්ධතියක් කියන එක තනි පුද්ගලයෙක් කරනවා. ඒ තොරතුරු පද්ධතිය සාමාන්‍යයෙන් සරල තොරතුරු පද්ධතියක් නම් තනි කෙනෙක්ට කරන්නත් පුළුවන්. ඒ විශාල මුදුකාංගයක්, විශාල අවශ්‍යතා තියෙන විශාල පරිශීලක ප්‍රජාවකට සහාය සේවාවක් ලබා දෙන මුදුකාංගයක් නම් මේක කිරීම යම්කිසි කණ්ඩායමක් මගින් වෙනවා. එතකොට ඔය කණ්ඩායම් වලදී ඔබට හමු වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා බැඳුණු විවිධ රැකියා පද්ධති. විශ්ලේෂක කියලා හමු වෙන්න පුළුවන්. එතකොට පරිගණක ක්‍රමලේඛකයෝ කියලා හඳුන්වන්න පුළුවන්. පද්ධති පරීක්ෂකවරු කියලා හඳුන්වන විවිධ පරිගණක, එහෙමත් නැත්නම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා බැඳුණු වෘත්තීනුත් මෙතනදී ඔබට හමු වෙනවා. ඒ නිසා ඔබ මේ ගලා යෑම, මේ පද්ධති වල විවිධ පියවර අඳුන ගන්නකොට ඔයලා බලන්න මේ එක එක පියවරේදී කවුද සම්බන්ධ වෙන්නේ වෘත්තීමේ වශයෙන් කියලා. ඒක ඔබට වැඩිදුර ඉගෙන ගැනීමට මම ප්‍රශ්නයක් විදිහට යොමු කරලා තියෙනවා. එහෙනම් දැන් පළවෙනියේදී ඔබට ඕනේ පළවෙනි පියවරේදී අවශ්‍යතා හඳුනගන්න. දැන් මේ අවශ්‍යතා හඳුනගන්න විවිධ ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. මේක ඉතාම ජනප්‍රිය විභාග ප්‍රශ්නයක්. මේකෙදී අපි කරන්නේ පද්ධතියක් නිර්මාණය කිරීමේදී පද්ධති අවශ්‍යතා හඳුනා ගැනීමට, එහෙමත් නැත්නම් පද්ධතිය සම්බන්ධ දත්ත එකතු කර ගැනීමට අපි යොදා ගන්න ක්‍රම කියන එක ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. මේක ඉතාම වරින් වර අහලා තියෙන විභාග ප්‍රශ්නයක්. මේකෙදී එහෙනම් ඔබ මතක තියාගන්න මේකට භාවිතා කරන්න පුළුවන් විවිධ ක්‍රම. දැන් එහෙනම් ඔබේ පොතේ අපි කලින් ලිව්වේ විවාගගත කරගත්ත හස්තීය සහ පරිගණකගත තොරතුරු පද්ධතිය අතර වෙනස. දැන් මේ වෙලාවේ ඔබ එහෙනම් ඊන් පස්සේ මාතෘකාවක් දාගන්න පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා. ඒකේ පළවෙනි පියවර විදිහට ඔබ ලියන්න අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා හඳුනා ගැනීම කියන්නේ පද්ධතිය පරිහරණය කරන ඊට සම්බන්ධ වෙන පරිශීලකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම. මේකෙදී අදහස් කරනවා මේකෙදී පද්ධතිය සම්බන්ධ සියලුම පැතිකඩ විශ්ලේෂණය කරලා අවශ්‍යතා හඳුනා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඔබ මේවා කෙටි සටහනක් ලියාගෙන මේ කියන කරුණු ටිකෙන් ඔබට පුළුවන් අපි පද්ධතිය සැලසුම් කරන්නේ වෙළඳසැලකට නම් අපි ඒ වෙළඳසැලේ ක්‍රියාකාරීත්වය හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ඒ වගේ වෙලාවකදී භාවිතා කරන දත්ත එකතු කිරීමට භාවිතා කරන ක්‍රම ටික අපි ලියාගමු. මේවට අපි කියනවා data gathering, එහෙම නැත්නම් data collection methods කියලා. දත්ත එක්රස් කිරීමේ ක්‍රම. එකට පළවෙනි එකට ඔබට ලියා ගන්න පුළුවන් නිරීක්ෂණය. දැන් මේ නිරීක්ෂණය කිව්වහම ඔබට පුළුවන් ඒ ආයතනයට ගිහිල්ලා කෙලින්ම නිරීක්ෂණය කරන්න, කියන්නේ ඍජුව නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ආයතනයේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා. ඍජු නිරීක්ෂණය වෙන්න පුළුවන්, ඒ වගේ වක්‍ර නිරීක්ෂණය. දැන් ඍජු නිරීක්ෂණයදී ඒ ආයතනය අය දන්න ඔබ දැන් මේ ආයතනයට තොරතුරු පද්ධතියක් නිෂ්පාදනය කරන්න යන්නේ, නිර්මාණය කරන්න යන්නේ, ඒකට තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ කියලා දන්නවා. එතකොට යම් යම් කරුණු ඔබට ප්‍රශ්න අහලා කොහොමද මේ වැඩේ වෙන්නේ, මෙතනදී ඔබට අවශ්‍ය මොකද්ද කියලා ඔබට තොරතුරු එක් රැස් කරගන්න පුළුවන්. වක්‍ර නිරීක්ෂණය කියන්නේ එහෙම නෙවෙයි. ඔබ ඒ සඳහා සම්බන්ධ වෙන කෙනෙක් කියලා දන්නේ නැහැ. ඔබ ගිහින් බලනවා මෙතන වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා. එහෙම බලලා ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන් මේ දේවල් වඩා හොඳින් දැන් පරිගණක ගත කරන්නේ ඒක හසිය ආකාරයටම කරන්න නෙවෙයිනේ. ඊට වඩා වඩා ඉක්මනින් වඩා නිවැරදිව අඩු කාලයකින් සේවාවක් ලබා දෙන විදිහට කරන්න. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා ඔබට අඳුනගන්න එන ඍජු නිරීක්ෂණය වක්‍ර නිරීක්ෂණය කියන දෙකම යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔබට පුළුවන් මේ හා සම්බන්ධ අපි හිතමු ආයතනයේ හිමිකරු වෙන්න පුළුවන්, නැත්නම් යම් යම් අංශවල සේවකයෝ වෙන්න පුළුවන්. ඒ අයව මොකද්ද කරන්න පුළුවන්? සම්මුඛ සාකච්ඡා පවත්වන්න පුළුවන්. ඒකෙදී ඔබට පුළුවන් ඔබට ආසන්න තියෙන ප්‍රශ්න මේ එක එක අංශවලට සම්මුඛ සාකච්ඡා කියන ක්‍රමය යොදා ගන්න පුළුවන්. තද ඒක රැස් කරන්න. එහෙමත් නැත්නම් ඔබට ඉන්න ප්‍රජාව නැත්නම් පරිශීලකෝ රාශියක් ඉන්න වෙලාවට ආයතනයේ විවිධ ශාඛා රාශියකින් යුක්ත ආයතනයක් නම් ඔබට පුළුවන් වැඩි පිරිසකගෙන් තොරතුරු එකතු කරගන්න ප්‍රශ්නාවලි භාවිතා කරන්න. එතකොට ප්‍රශ්නාවලි මගින් තොරතුරු එකතු කරගෙන ඒවා විශ්ලේෂණය කළා ඔබට මේ පිළිබඳ හොඳ චිත්‍රයක් ලබා ගන්න පුළුවන්. මේ ආයතනයෙන් අවශ්‍ය වෙන්නේ මගේ මෘදුකාංගේ නැත්නම් තොරතුරු පද්ධතියෙන් අවශ්‍ය වෙන්නේ මොන වගේ සේවාවක් ලබා දෙන්නද කියලා බලන්න ඔබේ පෙළපොතේ මේ ක්‍රම තියෙනවා. ඔබට පුළුවන් ඕනම වෙලාවකදී මේ ආයතනයක භාවිතා වෙනවා විවිධ ලේඛන. එතකොට මේ ලේඛන ඔස්සේ මොන මොන ලේඛනද මේ ආයතනයේ භාවිතා වෙන්නේ කියලා ඒ ලේඛන හරහත් ඔබට පුළුවන් ආයතනයට අවශ්‍ය වෙන දත්ත මොනවද, මේකෙන් ලබා දෙන ප්‍රතිදාන මොනවද කියලා අඳුන ගන්න. දැන් ඔය වගේ එකට හොඳ උදාහරණයක් තමයි ඔබට අවශ්‍ය වෙනවා නම් අපි පද්ධතියක් නිර්මාණය කරනවා නම් අපේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී අපිට අවශ්‍ය වෙන ලේඛන ඔබට පෙළගස්ස ගන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ වගේ පද්ධතියක් නිර්මාණය කරනකොට ඒ අවශ්‍ය වෙන ලේඛන ඔස්සේ අවශ්‍ය වෙන තොරතුරු මොනවද, මොන විදිහේ ඒවද, මොන වර්ගයේ ඒවද, මොන දත්ත වර්ගද ඕන වෙන්නේ, එක ස්ථානයකින් ඊළඟ ස්ථානයට යන්න කොච්චර කාලයක් යන වෙනවද, ඒකට අපි කොහොමද සැලසුම් කරන්න කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. දැන් මේවා සම්බන්ධව ඔබේ පෙළ පොතේ කෙටියෙන් පැහැදිලි කිරීම තියෙනවා. මම මේ කාරණු ටික විතරක් ඉතාම කෙටියෙන් කියලා දෙන්නේ. ඊළඟට තවත් අපි භාවිතා කරන දෙයක් තමයි ඒකෙදී අපිට කියන්නේ අපි මේ හදා ගන්නා නිකම් මූලාකෘතියක්. ඒ කියන්නේ අපි පද්ධතියේ යම් යම් කොටස් අධ්‍යයනය කරලා අපි අවසාන තොරතුරු පදයේ තියෙන්නේ. නමුත් යම් යම් කාර්ය ඉටු කරගන්න පුළුවන් පොඩි ආකෘතියක් හදනවා. අපි එකට ප්‍රොටෝටයිප් එකක් කියලා කියන්නේ, මූලාකෘතියක් කියලා කියන්නේ. එතකොට අපිට ඒකේ යම් යම් දේවල් අපි හිතනවා පොඩි සම්පූර්ණ ක්‍රියාවලිය නෙවෙයි, යම් යම් ක්‍රියාවලි ඉටු කරගන්න පුළුවන් එකක්, යම් කිසි කුඩා ආකෘතියක් හදනවා. යම් යම් ක්‍රියාවලි කරන්න පුළුවන්. ඒ ආකෘතිය හදලා අපි එකතු කරගත්තේ වගේ ඒ ආකෘතිය හදලා අපිට පුළුවන් පරිශීලකයන්ට පෙන්නලා ඔබට අවශ්‍ය මේ විදිය දෙයක්ද, මම හොඳට ඔබේ අවශ්‍යතා අඳුන ගත්තද කියලා අපිට, කියන්නේ අවසාන අධ්‍යයනයට යන්න කලින් අපිට පුළුවන් පරීක්ෂාවක් කරලා ඊට පස්සේ ඒකේ අඩුපාඩු සකසගෙන එකතු කරන්න ඕනේ වයි එකතු කරගෙන අපිට අපේ තොරතුරු පද්ධතිය නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේකෙදි ඊටාම වැදගත් වෙන්නේ වරින් වර අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඔබට ගන්න පුළුවන් මේක වරින් වර අහලා තියෙනවා පද්ධතියක් නිර්මාණයේදී දත්ත එක්රැස් කරන ක්‍රම මොනවාද. මේක හොඳින් මතක තියාගන්න කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන්, එහෙම නැත්නම් රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් එකක්. එතකොට පළවෙනි අදියරේදී ඔබට කතා කරන්න තියෙන්නේ මේ ගැන. ඊළඟට අවශ්‍යතා ටික හඳුනගත්තට පස්සේ අපි කරන්නේ මේ අවශ්‍යතා සඳහා අපි දෙවනි පියවර විදිහට ගන්න පුළුවන් අපි නිර්මාණය කරනවා, නැත්නම් අපි සැලසුම් කරනවා මේ අවශ්‍යතා ඉටු කරගන්න අවශ්‍ය ක්‍රමය මොකද්ද, නිර්මාණය කොහොමද, මං කොහොමද නිර්මාණය කරන්නේ, මං මොන මෘදුකාංගද භාවිතා කරන්නේ මේ ආයතනයට හොඳ කොයි වගේ මෘදුකාංගයක්ද මේ ආයතනයට හොඳ අපිට වෙබ් මත පදනම් වෙච්ච මෘදුකාංගයක්ද අපි හිතුවොත් මෙහෙයුම් පද්ධතිය මොනවද වෙන්න ඕනේ ඔය වගේ අපිට පුළුවන් හිතන්න කොයි වගේ විදිහටද අපි මේ නිර්මාණය සැලසුම් කරන්න කියලා. එතකොට මේකටත් අපිට පුළුවන්කම තියෙනවා හැම අදියරක්ම ගැන හිතන්න මේකෙදි හැම දෙයක්ම අපි මෙතන හිතන්න ඕනේ මේකට යොදා ගන්න දත්ත පාදක මොනවද මේකට හොයදා ගන්න දෘඩාංග මොනවද ඒ වගේ හැම අදියරක්ම මේක ඔබේ පොතේ ඔබට වෙන් කරලා දක්වලා තියෙනවා කොහොමද ඔබ මේ නිර්මාණය කරන්න කියලා. දැන් එතකොට මේකට ඔබට විවිධ සමහර විට දැන් මේකෙදි ඔබට භාවිතා කරන්න වෙනවා විවිධ රූප සටහන්. ඒ කියන්නේ ඔතනදී අපිට පුළුවන් සමහර වෙලාවට ගැලීම් සටහන් භාවිතා වෙන්න පුළුවන් රුක් සටහන් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මෙතන මේක සැලසුම් කරගන්න විවිධ වර්ගයේ රූප සටහන් යොදා ගන්න පුළුවන් මේ දෙවනි පියවරේදී. ඊළඟට තුන්වෙනි පියවර කියන්නේ අපි හදාගත්ත විසඳුම. දැන් අපි ගැටලුවට විසඳුමක් නිහිතාගත්තේ ඒක අපි මේ විදිහට සැලසුම් කරනවා දෙවනි එකේදී. සැලසුම් කරගත්තට පස්සේ අපි කරන්නේ දැන් ඔබ ඔය වෙලාවේදී කියන්නේ දෙවනි පියවරේදී අඳගන්නවා ගැලීම් සටහන්. එහෙම නැත්නම් කියන්නේ උතනදී ඔබ යොදා ගන්නවා ඇල්ගොරිතම්. ඇල්ගොරිතම් එකක් ඔබ දන්නවනේ ගැලීම් සටහනක් හරි නැත්නම් ව්‍යාජකේතයකින් හරි නිරූපණය කරන්න පුළුවන් කියලා. ඒ අදාළ දේ ඔබ දෙවනි පියවරේදී සාදා ගන්නවා. එහෙනම් තුන්වෙනි පියවර වෙන්නේ ඔබ කේතනය. ඒ කියන්නේ ඔබ හඳුනාගත්ත විසඳුම පරිගණක ක්‍රමලේඛ භාෂාවක් මාර්ගයෙන් පරිගණක ක්‍රමලේඛ භාෂාවකට හරවා ගැනීම තමයි එහෙනම් ඊළඟ පියවරේදී ඔබ කරන්නේ. ඒක ඔබට සිදු කරගන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි පියවර. හතරවෙනි පියවර වෙන්නේ ඔබ සාදාගත් නිර්මාණය. ඒ කියන්නේ ඔබ දැන් ඔබ ගාව තියෙන පරිගණක කේතයක්. මේ කේතේ ඔබට එකවරම අත්හදා බලන්න නැතුව ක්‍රියාව යොදවන්න බෑ. ඒ සඳහා ඔබ කරන්න ඕනේ මොකද්ද? මේක පරීක්ෂා කරන්න ඕනේ. වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ඕනේ. එහෙනම් පරීක්ෂා කරලා වැරදි නිවැරදි කිරීම අපි මේක ටෙස්ටිං ඇන්ඩ් ඩිබගින් කියලා හඳුන්වනවා. පරීක්ෂා කිරීම ආකාර කීපයකට කරන්න පුළුවන්. ඔබට පුළුවන් සාධන ඉතා කුඩා ක්‍රමලේක, ඒ කියන්නේ ඒකක පරීක්ෂාව කියලා අපි කියනවා. ඒවා ඒකක විවිධ පරීක්ෂා කිරීමේ ක්‍රම තියෙනවා. මේකෙදි ඔබේ පෙළ පොතේ පරීක්ෂා කිරීමේ ක්‍රම දාලා තියෙනවා. බලන්න වර්ග හතරක් දීලා තියෙනවා. ඒකක පරීක්ෂාව කරනවා. ඊළඟට යම් යම් කොටස් එකතු කරලා ඔබට පුළුවන් පරීක්ෂා කරන්න. සමස්තය හැදුවට පස්සේ පද්ධති පරිග්‍රහණය පද්ධති පරීක්ෂාව කරන්න පුළුවන්. ඊළඟට අවසානයේදී හැබැයි අපි කොච්චර පරීක්ෂා කරත් අපි මේක භාවිතා කරන පරිශීලකයාට පෙන්නලා බලනවා මම හදපු මුදුකාංගේ නැත්නම් මං හදපු තොරතුරු පද්ධතිය කොහොමද මේක ඔබේ අවශ්‍යතා ඉටු කරනවද කියලා අවසානයේ පරිශීලකයාත් මේක පරීක්ෂා කරනවා. එතකොට එතනින් පස්සේ තමයි ඇත්තටම කිව්වොත් ඒක අනුමත වෙන්නේ. පරිශීලකයා පරීක්ෂා කරාට පස්සේ තමයි මේක අනුමත වෙන්නේ. ඒ අනුමැතිය ලැබුණට පස්සේ ඔබට පුළුවන් ඊළඟ පියවරට යන්න. ඒ කියන්නේ මේක අපිට පුළුවන් ස්ථාපනය කරන්න. ඒතර ස්ථාපනයේදී අපිට අනුගමනය කරන්න පුළුවන් ඒ කියන්නේ ක්‍රම ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. ඍජු සමාන්තර අධ්‍යයරේ විදිහට අපිට පුළුවන් මේක ස්ථාපනය කරන්න. නැත්නම් නියම ස්ථාපනය. එතකොට මේකෙදී ගොඩාක් විට ඔබට මේකත් එන ප්‍රශ්නයක් ඔබෙන් අහනවා කොයි ක්‍රමයේද වඩා සුදුසු කියලා. සාමාන්‍යයෙන් ඍජු ස්ථාපනය කියන ක්‍රමයේදී කරන්නේ පිහදන මෘදුකාංගේ නැත්නම් තොරතුරු පද්ධතිය ආයතනය තුල කෙලින්ම හස්තිය පද්ධතිය තිබනම් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා අපි අපේ මෘදුකාංගේ ස්ථාපනය කරනවා. සාමාන්‍යයෙන් අපි ඒ ක්‍රමය නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒ වගේ වෙලාවකදී බොහෝ විට අපේ වියදම අඩු ක්‍රමයක් වෙනවා වුණාට අපේ පද්ධතිය තාම අපේ පරිශීලකයන්ට නැත්නම් අපේ සේවකයන්ට පුරුදු නැති වෙන්න පුළුවන්. ඒ නිසා එක සැරේටම තියෙන පද්ධතියක් අයින් කරලා වෙනත් පරිගණක පද්ධතියක් ස්ථාපනය අනුමත වෙන්නේ නැහැ. එනිසා ඍජු ස්ථාපනයට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ දෙවැනි ක්‍රමය. ඒ කියන්නේ සමාන්තරගත. ඒ කියන්නේ කෙටි කාලයක් අපි මොකද කරන්නේ? අපේ හස්තීය පද්ධතිය ක්‍රියාත්මක වන ගමන්ම අලුතින් හදපු තොරතුරු පද්ධතිය යම්කිසි කෙටි කාලයක් අපි දෙකම භාවිතා කරනවා. ඒක සදාකාලිකව නෙවෙයි. ඊට පස්සේ අපේ පිරිස පුරුදු වුණාම අපි හිමීට ඍජු පද්ධතිය අයින් කරලා අපිට පුළුවන් සමාන්තරගතව ස්ථාපනය කරාට හිමීට පුරුදු වෙනකොට අපිට පුළුවන් අපේ අලුත් පද්ධතියට මාරු වෙන්න. එතකොට ඒ වගේ වෙලාවකදී ඒක අවස්ථාවකදී පද්ධති දෙකම ක්‍රියාත්මක වෙන නිසා තමයි සමාන්තරගත ස්ථාපනය කියලා කියන්නේ. එතකොට මේකෙදි තව ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකත් ඔබ කියවලා බලන්න මොකද්ද මේකෙදි ඊළඟ ක්‍රම දෙක. ඒ ක්‍රම දෙකත් වෙනස් අධ්‍යර විදියට අපිට ස්ථාපනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තෝරගත්ත යම්කිසි ප්‍රදේශයක නැත්නම් එක ශාඛාවක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ වගේ වර්ග හතරක් තියෙනවා. මේකත් ඔබිට ප්‍රශ්නයක් විදියට ගොඩක් විට ඉදිරිපත් වෙන දෙයක්. ඊළඟට අපිට අවසාන පියවර විදියට කියන්න පුළුවන් පද්ධතියේ නඩත්තු කිරීම කියන එක. එතකොට ඔය පියවර ටිකෙන් සමන්විත වෙනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. ඒ ගැන තමයි ඔබ අද ඉගෙන ගත්තේ. මේ පිළිබඳව අපි තවත් දවසකදී වැඩිදුර කතා කරමු.